be Devarvi Arunparna Divya Kathagara. It would Jeevita Bhavita Vedi. Api Jeevata Kutta. Api Addekim Vimasima Kathagara. පෙනීම ඇසීම කියන කාරණා ටික කතා කරලා ඉතින් දැනීම කියන කාරණාව කතා කරන්නේ. එතකොට අපි ජීවත් වෙනවා කියලා කියන්නේ ඔය කියන කාරණා හයෙන් කිසි මතුවීමක් එකතු වෙනදී ජීවත් වෙනවා. එතකොට ඒ අත්දැකීම් ඔස්සේ අපිට විමසනවා හිතනවා එහෙම හිතද්දී අර යම්කිසි කාරණාවක් ප්‍රකට වෙනකොට ඒ ඔස්සේ විමසනකොට හිතනකොට අර නංගල කිව්වේ උත්තරයක් නැහැ මේන් කියලා පෙන්නන්න අත්දැකීම නැත්නම් ඒ ඔස්සේ විමසගෙන යනකොට අපිට උත්තරයක් නැති වෙනකොට මොකද කරන්නේ? දැන් කවුරු හරි අසරණ වුණොදී මොකද කරන්නේ? අසරණ වුණොත් නේද පිළිසරණකට යන්නේ. එතකොට අපි අසරණ නැත්නම් එහෙනම් බාහිර කුණාවකට යන අවශ්‍ය නැහැ නේද? අසරණ නැහැ කියන්නේ මොකද්ද ඒක?
උත්තරයක්
තියෙනවා. ඊට අවබෝධය නැහැ. ඊට අවබෝධය නැහැ. එනවා. ඊට පස්සේ අතමං කුණාව කියන්නේ ගණිතය පිළිබඳව දන්නේ නැති කෙනාට ප්‍රශ්නයක් ආවට පස්සේ ප්‍රශ්නයක් නෑ. හැබැයි අපි ගුරුතුමා වගේ හැකියාව ඒ පිළිබඳව දක්ෂතාවය තියෙනවා අන්න ප්‍රශ්නයක් එනවා. අන්න එතකොට තමන් උත්සාහ කරනවා විසඳන්න උත්තරයක් නෑ. අන්න එතකොට කවුරුහරි ගුරුවරයෙක් ගාවට ගිහ සුදුසුත්වයේ තියෙන ගුරුවරයෙක් ගාවට ගිහලා අහනවා කොහොමද ස්වාමීනි කොහොමද ගුරුතුමනි මේක විසඳගන්නේ කියලා නේද? අන්න ඒ වගේ අපේ ජීවිත භාවිතාවේදී හැමතිස්සෙම අපි කරන්නේ අපි විසඳගන්න. එහෙනම් ඔන්න ඕකට විමසන්නට අවශ්‍ය කරන කාරණා ටිකක් තමයි අපි උදේ ඉඳලා කතා කරන්නේ. අන්න එහෙම විමසගෙන යනකොට සත්‍යවාදී වුණත් සත්‍යවාදී කියන කාරණේ ගැන අපි කතා කළා. මට දැන් අපි මොනවා හරි අත්දැකීමක් ආවට පස්සේ ඒක අපි හිතනවා විමසනවා උත්තරයක් නැහැ. ආයි තවදුරටත් මොකද කරන්නේ? මොන විදිහකට අත්දැකීමක් කියතුනත් දැන් ඒ කාරණේ ගැන තව පොඩ්ඩක් කතා කරමු. දැන් ඔබ ආහාර ගන්නනේ. දැන් අපි ජීවිත භාවිතාවේ කරන ක්‍රියාකාරකමක් නේ. හරි. මම දැන් අහුවොත් දැන් අපි පෙනීම, ඇහිීම, දැනීම ගැන කතා කරේ. දැන් මොන තවත් දෙකීම. දැන් අපිට අපේ ජීවත් වෙනකොට කරන ක්‍රියාකාරකමක් නේද? කනවා. කනවා කියන්නේ මොකක්ද කියලා විස්තර කරන්න කිව්වොත් ගිහිල්ලා ආරගෙන යනවනේ. හරි. කනවා කියන්නේ මොකක්ද කියලා අපි විස්තර කිරීමක් කරමු.
දැනෙනවා කියන්නේ මොකක්ද?
දැනෙනවා දැනෙනවා කියලා කියන්නේ කකුලට දැනෙනවා කියන්නේ පොළොවට නේ හිතුවත් ඒක නේ දැනෙනවා කියන්නේ කකුලට කකුලට නෑ කකුලෙන් මෙන්නද නෑ දැනෙනවා කියන්නේ පොළොවට පොළොවේ මෙන්නද දැනීමක් නැද්ද? අනුභවය තමයි අපිට මේ ජීවිත භාවිතාවේදී ඕනම අත්දැකීමක්. දැන් මේක විමසන ක්‍රමයක් නෙමෙයි දෙන්නේ. ඒක ඔය විදිහට විමසනකොට මෙන්න මෙහිමයි කියලා වෙන්නන්න බෑ නෙමෙයි. අනේ එහෙනම් මෙතෙන් කියන මොකක්ද කියන්නේ? සකස් වීමක් නේ. අන්න ඒ කියන දැක්ම දැන් අපි හිතන්නේ මේ ක්‍රමයක් පිළිබඳව වටහා ගන්න උත්සාහ කිරීමක් නේ මේ කරන්නේ. ඒක මේම අපිට ජීවිත භාවිතාවේ උරු කරගත්තී. ඔන්න අපි ඉගෙන විමසනවා. විමසනකොට අන්න එතන සකස් වූවක් මෙන්න මෙතන සකස් වූවක් තියෙනවා. කියන වැටහීමක් නුවණක් අපිට ජීවිත භාවිතාවේදී පුරුමුණක් තේම පුරු කරගත්තොත් තේම අන්නේ ඒක නුවණක් නේද? එතකොට අන්න ඒ ස්වභාවයේදී අන්න ඒ කරුණාදාරු විමසද්දී අන්න යම්කිසි ප්‍රකටත්වයක් උනේ යම්කිසි ප්‍රකට වීමක් නේ. අන්න එතකොට ඒ ප්‍රකට වීම කියන තැන අවස්ථාවේදී මේ කියලා පෙන්වන්න බැරි තැනදී අනේ දැන් සකස්සුව ස්වභාවය එහෙනම් අපි ජීවිතය කියලා කියන්නේ යම්කිසි ප්‍රකට වීමක් නේ යම්කිසි සකස් වීමක් නේ. අනේ එතකොට අන්න ඒ ස්වභාවය ඉස්මතු වුණොත් අන්නේ කියන ස්වභාවයක් ඉස්මතු වුණොත් එහෙම අන්නේ එතන නුවණක් කියන්නේ කියන්න පුළුවන්. අන්න සංගත නුවණ. සකස් වූවක්. ඒ සකස් වෙන්නේ යම් කිසි ප්‍රකටත්වයකදී. ඒකට අපිට මේ දාඩිය දරනවා. යම් කිසි ප්‍රකටත්වයක් වුණානේ පොළොව දෙනවා කකුල පොළොවට තදව තියන් දෙනවා ඊට පස්සේ පේනවා ඇහෙනවා කනවා ඔය ඕනම කාරණයක් ඔස්සේ අපිට හිතන ගතියක් ඇති වෙනවා. අන්න අපිට සිහියක් එකකට අදාළව අපිට ඉස්මතු වෙන්න ඕන මොකද්ද? සිහියක්. ඒ සිහියත් එක්ක මෙන්න මේ කියන වැටහීම මේ කියන නුවණ අපි ඉස්මතු වෙන්න ඕනනේ. දැන් එතකොට ඔන්න බුදුරජාණන් වහන්සේලා වාග් දේශනා කරන කාරණේ ගෝචර වෙන්නේ ඔන්නේ හිතරන තිය. යම්කිසි ප්‍රකටත්වයක් වෙද්දීද ඔතෙන් අන්නේ හිම ප්‍රකටත්වයක් වෙනකොට ඉතල මම කියලා ප්‍රකට වුණේ මේ සිදුවීමෙන් නේද? දැනීමෙන් ප්‍රකට වුණේ දැන් ඉතල දැන් අපිට තියෙන්නේ මට දුරතුමා පේනවා එහෙමනේ. ඉතල යම්කිසි සිහියක් වර්ධනය කරගත්තොත් යම්කිසි ඒ සිහිය කියන ඒ ඔස්සේ නුවණකුත් එතන අර වැටහීම් සහගත නුවණක් වෙනවනේ. මම හිතන කෙනෙකුට ගුරුතුමා වුණේ කොහොමද? පෙනීම. පෙනීම කියන්නේ මොකද්ද? වුණේ මම කියන ප්‍රකට වුණේ එනීම කියන ක්‍රියාකාරීත්වයත් එකනේ එනීම කියන ක්‍රියාකාරීත්වයත් එක තමයි මම ප්‍රකට වුණේ යම් කිසි ප්‍රකට වීමක් එක්කනේ මම කියලා කතා කරන්න පුළුවන් දැන් අතන මම යෙදෙනවනේ යෙදෙන මම දැන් ප්‍රකටත්වයක් යම් මම කියන ප්‍රකට වුනේ උන්වයි කියන දැන් ඔය සංස්කාර ස්වභාවය කියන එක ඒ කියන ස්වභාවයෙන් අපිට ජීවිත භාවිතාවේදී අපිට හුරු කරගත්තොත් යම්කිසි ප්‍රකට වීමක් අපි ජීවත් වෙනවා කියලා කියන්නේ તો යම්කිසි ප්‍රකටත්වයක් යම්කිසි විඳීමක් යම්කිසි හඳුනා ගැනීමක් යම් කිසි සකස් වීමක් යම් කිසි දැන ගැනීමක් අන්න මම කිය ප්‍රකට වෙන්නේ අන්නර කියන ස්වરૂපය මිදීම හඳුනා ගැනීම දැනීම දැන ගැනීම කියන කාරණාවට එතකොට උන්න ඔය කාරණේ ඔය කියන විමසන ගතියක් ඇති වුණොත් ඔන්නෝ කියන විමසන ගතියකට දැන් යාට හිතන ගතිය උපරිමත්වයක්නේ දැන් එතකොට යා මට පේනවා කියන වාක්‍යය කියෙන්නේ නැහැනේ නේද එනවන පෙනීම කියන යෙදීමක් විදියට තමයි යාට ප්‍රොචර වෙන්නේ අන්න ඒකත් එක්ක යාට එනවා අර හිතන ගතිය උපරිමත්වය කියන දෙන එතෙන්ට ඉස්මතු වෙන්න ඕනේ. එහෙනම් අපි ඉන්න තැන ඉස්සෙල්ලා අපි හඳුනා ගන්න ඕනේ නේද? අපි යම් කිසි ස්වરૂපයක යම් කිසි ප්‍රකටත්වයක විදීමක හඳුනා ගැනීමක දැනීමක දැන ගැනීමක ඉන්නවා කියලා අපිට ගෝචර වෙන්නේ ඇත්තටම හෙවත් එහෙම. මඩ ගුරුතුමා ඉන්නවා පේනවා. එතරම්ින් ඉන්නේ. ඇත්ත එතර නේද? මමවත් කනවා ඇත්තේ තරනේ අපි ඉන්න තැන එහෙනම් බලන්න එහෙනම් අපි ජීවිත භාවිතාවේදී ඔය හිතන ගතිය කියන එක අපේ හිතන ගතිය කියන එක අපේ නිරන්තරයෙන්ම ඉස්මතු වෙනවා ජීවිත භාවිතාවේදී ඒක දිගටම කරගෙන යනවා කියන එක නෙමෙයි අපිට දැන් මේ ප්‍රතිපදාව කරන්න මේව හුරුබුරු කරන හැමතිස්සම අවස්ථාව ලැබෙන්නේ එහෙනම් අපි ජීවිත භාවිතයේදී මොකද කරන්න ඕන දැන් ඔන්න ස්වාමීන් වහන්සේලමක් නම් උදේ නැගිටලා බින්ද පාත ගිහිල්ලා වත් පිළිවෙත් කරලා ඊට පස්සේ තමන්ගේ කුටි කඩේට කරගෙන දෛනික ජීවිතේ ගත කරනවා ගොඩාක් දේවල් හිතන්න නැහැ එතකොට විවේකය මේ සඳහා සුදුසු පරිසරයේ ඒවත් එක්කම සිහියක් පුරුදු කරගන්න අවශ්‍ය උපකාරශීලී. ඇයි ඒ වෙන බාහිර කටයුතු වලින් ඈත් වෙන්න තියවන්නේ නැහැ. අනේනම් අපිට අපේ ජීවිත භාවිතාවේදී මෙන්න මේ හිතන ක්‍රමණික ජීවිත භාවිතාවේදී අපිට එක දිගට මේක වෙනවා කියන්න බෑ. හැබැයි අපිට ආයෙකව අපිට සිද්ධ කරද්දී ඔන්න අපි පුරු කරන්න ඕනේ මෙන්න මේ චින්තනය දිනු කරගන්න. මේ චින්තනය දිනු කරගන්න අපි නිරන්තරයෙන් උත්සාහ කරන්න ඕන. එහෙම උත්සාහ කරද්දී අන්න එතකොට අපිට හැමතිස්සෙම මේකත් එක්කම ඉන්න ඕන ඉන්න අවස්ථාවක් නැහැ. හැබැයි අපි දෛනික ජීවිතේ උත්සාහ කරනවා. ඒකට මෙන්න මේ කියන ක්‍රමවේදය අපි හරියට ධාරණය කරගන්න ඕන. කොහොමද මේක විමසන්නේ? ලෝකත් එක්ක මම තව පැත්තක් කතා කරන්න. ඔන්න මේ වෙලාවේදී මට විශ්මතු වෙලාවේ බඩගින්න. බඩගින්න කියන්නේ මොකක්ද? දැන් කියන්නේ අපිට දැන් අර ගැඹුරු කාරණා ටික දුරස් සහ අපිට ඒවා දැනුම අපි හදා ගන්න ඕන. ධම්ම කාරණා ඉගෙන ගන්න ඕන. සූත්‍ර දේශනාවක් නම් මූල පිළිසිදු, මෙත පිළිසිදු, අග පිළිසිදු, අර්ථ සාහිත්‍ය, ව්‍යංජන සාහිත්‍ය අවබෝධයටම පත් වෙන විදිහට මේ මූලික කරුණු කාරණා ඉගෙන ගන්න ඕන. හැබැයි දැනුම අපි කරගෙන යන්නේ හිතලද කියන්නේ ඒ වෙලාවට ඉඳ බලන්නේ නැහැ. අන්න එතකොට ඒ විදිහට අපි මේ ජීවිත භාවිතාවේදී පුළුවන් අපිට මේ නුවණ කියන කාරණේ දැන් අපි හිතනවා නේද උත්තරය දෙන්නේ සංස්කාරයක් කියලා. ඒතර අන්න ඒක සත්‍යවාදීව සත්‍යවාදීව විමසන්සාරය වේදී භාවිතාවේදී අපිට මොකක්ද ගෝචර වෙන්නේ? පේන, ඇහෙන, දැනෙන, දැනගන්න මොනවා හෝ කාරණා. කනවා, බොනවා, ඇවිදිනවා, ගානවා ඕන කාරණයක්නේ. ගෙදරදී මේ මෙතන වැඩිපුර ඉන්නේ අම්මලානේ. ගොයම පේන වෙලාවට කපලා මොනවා හරි ගෝචි කපලා බලන්න ඒ වස්තුවේ මොසාර බැරිද? කොහොමද මොසාරන්නේ? කපනවා කියලා කියන්නේ දැන් ගෝචි කපනකොට බලන්න අපිට දැන් ඒක සරල වටේ ගන්නෙ මේ අපිට හැබැයි මූලික වශයෙන් අර අපේ ස්වභාවයේ තියෙන්නේ අපිට හිතට යට වෙලා තමයි අපි වැඩිපුර ජීවත් වෙන්නේ. හිතට හිතන දේවල් ඔස්සේම හිත යට වෙලා තමයි අපේ ජීවිත භාවිතාව තියෙන්නේ. එහෙනම් මේ හිතන ගතිය ඇති කරගන්න නම් ඒක අපි දක්ෂ වෙන්න ඕන පුළුවන් හැම වෙලාවෙදීම 100ක් උපද්දව ගන්න. ඊළඟට මේ හිතන ගතිය මේ හිතන ක්‍රම අපේ ගුරුතුමා නිරන්තරයෙන්ම ඔබට මේව උරු කරලා ඇති. ඒ හිතන ක්‍රම මේ මේ සාකච්ඡා කරන්නේ මේ කටයුතු කරන්නේ මේ මේ උපකාරශීලී බව තමයි ඇති වෙන්නේ. ඒ වගේ මේ ක්‍රමවේද ඔස්සේ අපි නිරන්තරයෙන් මොකද කරන්නේ? හිතන ගතිය කිස්මතු කරගන්නවා. මේ හිතන ක්‍රම මොකද වෙන්නේ? අන්න මොනවා හෝ අත්දැකීමක් අපේ අත්දැකීමේ දෙනවනේ කියලා අන්නේ අධ්‍යක්ීම ඔස්සේ අපිට ඒක කරනවා නම් කරනවා කියන්නේ මොකක්ද? පිළියෙද, වෝන්චිද, ලෑල්ලද, මමද කෝ මෙහෙමයි කියලා කියන්න පුළුවන්ද? දැන් විසි ක්‍රියාකාරීත්වයක් තියෙනනේ සකස් වීම. ඒක අපි එතෙන්ද සත්‍යවාදී වෙන්නේ? දැන් අපේ තියෙන්නේ මේක සකස් වීම. එහෙම දැක්කකන්නේ අපි ඒ ඔස්සේ ඒ ඒ ඒ ඒ ක්‍රියාවට අදාළව විමසනවා. අපි ජීවත් අපි ඒ වෙලාවේ ජීවත් වෙන්නේ ඒකට එක්ක නේද? ඒ වෙලාවේ ජීවත් වෙන්නේ ලෝක කපනවා නේද? ඒ ලෝක කපනවා කියන එකත් එක්ක. බලන්න ඒ ඔස්සේ අපි සියයන් උපද්දවනකොට ඒ ඔස්සේ යන වැටහීමක් ඉතින් එකතු වෙනකොට බෝංචි කතාවක්, විහිය කතාවක්, මම කතාවක් එතෙන්ට යෙදෙන්න ඉඩක් නැහැ. අර සකස් වූ ස්වභාවයෙන් සතුවක් නේ වෙන්නේ. එහෙනම් අපේ ජීවිත භාවිතාවේදී ඔන්න ඒක අත්දැකීම ඔස්සේ නිරන්තරයෙන්ම විමසන්සා කරනවා. ඒ සකස් වූ නුවණ පිළිබඳව අපිට ඒ එනම් හිතන ගති අපිට උපකාරී වෙන්නේ ඒකටනේ. ඒතකොට ඒ ඔස්සේ හිතනකොට ඒ නුවණ කියන කාරණේ එන්න එන්න තීව වෙනවා නේ. භාවිත බහුලීකృత කරගෙන යනවා නේද? බොහෝ භාවිතා කරන්න ඕනේ. බොහෝ කොට භාවිතා කරන්න ඕනේ. මං තව ප්‍රායෝගිකව කියන්නම් හිතන්න පුළුවන්. දැන් මොන මොකක් හරි අපි ජීවිත භාවිතාවේදී අපිට තරහක් කියනවා. තරහයි මොනවද? මොනවාරි අකමැති දෙයක් වුණත් එහෙම තරහක් කියන දෙයක් නේද? අනුනේ මේ වෙලාවේදී මේ අද්දකී මේ වෙලාවේදී අද්දකී මොකද්ද? තරහව කියන්නේ මොකද්ද කියලා කියනවා මිනිස්සු. තරහ මොකද්ද කියලා විමසනකොට මොකද වෙන්නේ? මෙන්න මේ නෝ මේ කියන අපේ වැටහීමත් එක්කයි ඒ දෙක අවධානය යොමු කරන්නේ නේ. මට තරහක් ආවා. මොනවාරි අකමැති දෙයක් එක්කනේ තරහක් ආවේ. තරහ කියන්නේ අර බාහිර කාරණේ නේද? දැන් ඔන්න තරහව කියන්නේ මටද? තරහ කියන්නේ බාහිර කාරණේ නේද? අනිත් බලන්න ඒකත් විවසන්න පුළුවන් නේද? එතකොට දෙන්න 100ක් පුරුදු කරන තැනම අනෝ යෝගී මට්ටමේ සංසිඳීමක් වෙනවා. ඊළඟ අපි මේ ජීවිත භාවිතාවේදී මේ හුරු කරගෙන ඉන්න භාවිතාවේදී අන්න මම කියලා කතාව තරහ කියලා කතාව යෙදෙන්නේ නැහැ. එහෙනම් අන්නේ නුවණ අන්නේ ස්වභාවය කියලා කාරණේ විමසන්න ඒ ක්‍රමයක් අපි නිරන්තරයෙන්ම හුරු කරනවා. ඒ සමහරවිට තරහක් වෙන්න පුළුවන්. තරහක් ඇවිල්ලා ඒකට යට වෙලා යන්න පුළුවන්.
ඒක සීමා කියලා කියන්නේ
නේද? ඔව්. දැන් එහෙම තරහක් ආවට පස්සේ ඒකට යට වෙලා යන්න පුළුවන්. යට වෙලා ගිහිල්ලා සමහරවිට වචන එළියට යන්න පුළුවන්. සමහරවිට අතිපයින් කටයුතු කරන්න පුළුවන්. එහෙම යන්න පුළුවන් නේ. ඒක දිගට දිගට යන්න. දැන් ඒ වගේ අවස්ථාවකදී වුණත් ඒ ඇයි එහෙම වෙන්නේ? අපිට සිහියක් ඉපදෙන්නේ නැහැ නේද? සිහියක් ඉපදෙන්නේ නැහැ කියලා කියන්නේ මොකක්ද? නුවණක් නැහැ. ඔව්. එහෙම අපිට අත්දැකීමක් නැහැ නේද? එයා හරි අපිට ජීවත් වෙනකොට අත්දැකීමනේ. අපි ජීවත් වෙනකොට අකමැති දේවල් වෙන්නේ නැද්ද? වෙනවා. අකමැති දේවල් එක අනේ හරි සතුටින් කියලා කියන්නේ. සතුට වෙනවා නේ? ගැටෙනවානේ. ඒක අත්දැකීමනේ. දැන් සතුට දායක පාරමී ගැන අපිට ඒකත් එක්ක යන ඔය ගුරුවරට යන්නේ නෙමෙයි වැඩිපුර ප්‍රකට වෙන්නේ මොකද්ද? අකමැති දේවල් එක ගැටෙන එක නේ. අන්න ඒ වගේ එකක් ඔස්සේ සමහරවිට ක්‍රියා කරන්න පුළුවන්. හැබැයි එයා ඒ සිද්ධියෙන් පස්සේ එයා ඒ පාරණය මොකද කරන්නේ? විමසනවා. මොකද්ද තරහ කියන්නේ? මම මට මේ තරහද ගියේ ඇයි තරහන්නේ? තරහව කියන්නේ බාහිර කෙනාද? තරහ කියන්නේ මටද? තරහ කියන්නේ බාහිර කෙනා නෙමෙයි. මේ තරහ කියන්නේ මමද? මම කියන්නත් නෑ. ඒක යම්කිසි අර ප්‍රකට වීමක් එක්ක ආපු කාරණා. එතකොට එතරම් සංසිද්ධියක් නේද තියෙන්නේ මේ කියලා තරහව කියලා අපිට ඇත්තටම දෙන්නන්නේ නැහැ. ඉතින් ඒක සිහි කරගන්න ඕන තරහ. දැන් ඒ වගේ අවස්ථාවකදී දැන් අපිට දැනෙන්නේ නැහැ තරහීලා කයි වචනින් කටයුතු කරලා පස්සේ වෙලාවක් යන කල්පනා කරලා ඔය අත්දැකීමක් නේ ඊට පස්සේ එයාගේ එයාට එවැනි අත්දැකීමක් ආපහු වෙනවා අකමැති සිදුවීමක් ආපහු වෙනවා දැන් මොකද වෙන්නේ කලින් අවස්ථාවදී අර දෙඩ ගිහිලා යන්නේ නැහැ වෙනවා අන්න එහෙනම් අර එයා යම්කිසි ක්‍රමයක් පිළිබඳව අදහසක් ඇති කරගත්ත නේද අන්න බලන්න එහෙම ජීවත් වෙනකොට අපිට හරිම ලෝකයේ මට්ටමින් හරි සැනසෙලා ප්‍රතිපදාවක් විදියට භාවිත කරද්දී තරහවක් කියනකොට කලින් ඒකට යන්න විලා ප්‍රතිචාර දක්වලා පීඩාවටපත් වෙලා ගිහිල්ලා දැන් ටික දැන් මොනවා හරි ඒ වගේ අවස්ථාවක් වෙනකොට අච්චරයක් නැහැ ඔන්න ඒ වගේ අවස්ථා මේ ස්වාමීන් වහන්සේලා තම්බුණා මේක විමසන්න කිව්වා අන්න ඒක පොඩි සිහියක් වෙනවා නේද ඒ සිහිය කියන්නේ මොකද්ද ඒකට එකතු වෙන්නේ මොකද්ද නෝන මේ කියන මේ වැටහීම නේද කියන එකතු වෙන්නේ එහෙනම් එයා මොකද කරන්නේ බාහිර බහුල යුක්ත කරනවා නිරන්තරයෙන් මේ වගේ අවස්ථාවයි එන්න එන්න මොකද කරන්නේ කලින් ආවත් එක යට වෙලා යනවා දැන් මොකද
කරන්නේ
ඒකට එකතු වෙලා නැහැ මේකත් එක අල්ලා ගැනීමක් නෙමෙයි උපාදානය කියලා කියන්නේ අල්ලා ඒකට යට වෙලා යනවා අන්න ඒක මොකද කරන්නේ අන්න සිහිය අසුබර කරනවා තමන්ට මොනවද පූජිත වෙන්නේ නැතික ජීවිතේ මොන තරහක් දැන් අන්න කලින් තරම්
යන්නේ
නැහැ ඊට පස්සේ මොකද වෙන්නේ ඔන්න මොකද ජීවිත භාවිතාවේදී තමන්ට අත්දැකීම් එදෙනකොට අර දෙන්නේ නැති වෙනවනේ දැන් මොන තරහක් කියනකොටම අර වැටහීම තමයි මොකද එහෙනම් අපිට ප්‍රශ්න තියෙන්නේ මේ වගේ අවස්ථාවකදී අපිට සිහිය උපදව ගන්න කෙනෙක් නෙමෙයි. අනේ නම් සිහියක් උපදව ගන්න නුවණක් උපදවනවා. ඉතින් තව එක තියෙනව මොකද්ද? වීර්යයක් එතන. මොන වීර්යයක්ද? දැන් අපි සාහ කරනවා. මොකක්ද? අපි දන්නවා මේක කෙලෙසියක්. කෙලෙස් ප්‍රවණ වීර්යයක්. අන්නේ නම් අපි ජීවිත භාවිතාවේදී මේ අපි අධ්‍යක්ෂක නිවේද මේ මතක් කරගන්න. අපේ ජීවිත භාවිතාවේ අධ්‍යක්ෂක. ඒකෝ නම් මෙහෙනම් අපි අර ලැබගන්න යන ස්වභාවය නෙමෙයි. හැමතිස්සෙම මොකක්ද තියෙන්නේ? එයාට ප්‍රශ්නයක් පැනලා තිබෙනකදී එයා ඒ ඔසේ විමසනවා. තරහක් කෙනෙකුට නොහිතන කෙනාට මොකද වෙන්නේ? තරහ කියන එක හානිය. හිතන කෙනෙකුට අන්න හිතන කෙනෙකුට ඒ වගේම එනකොට අන්න එයාට ඒක උපකාරය යන්නේ. අන්න දකින්න ගණන් හදන ශිෂ්‍යයාට ප්‍රශ්නයක් දෙනවා. එයා බලන මේක විසඳන්නේ කොහොමද කියලා නේ? අන්න ඒක බලද්දි බලද්දි මොකද වෙන්නේ? අන්න තීව්‍ර වෙනවා මේක. තීව්‍ර වෙන්න කියන මොකද වෙන්නේ? ජීවිතේ සැනසෙන්නේ නැහැ. අපි ජීවිතේ සතුටින් ගත කරන්නේ. සැනසෙන්නේ ගත කරන්නේ. නේ? එහෙනම් බලන්න අපිට ජීවිත අධ්‍යක්ෂකීම ඔස්සේ විමසුවොත් එහෙම හිතන් නැති කෙනෙකුට ප්‍රශ්නයක් කියලා කියන්නේ පීඩාවක්. හිතන කෙනෙකුට ප්‍රශ්නයක් කියන්නේ උපකාරයක්. එහෙනම් අපි බලමු අපි ජීවිත භාවිතාවේදී මෙන්න මේ කියන සංස්කාර ස්වභාවය. මේ සකස් වීම කියන ස්වභාවය පිළිබඳ අපිට වැටහීමක් තියෙනවා. දැන් ඔන්න මේ විලාසය ප්‍රශ්නේ. මට රශ්මිය දැනෙනවනේ. මට රශ්මිය දැනුනේ කොහොමද? එළියෙන්නේ. ඒක ඔස්සේ විමසනවා. ඒක විමසද්දී අන්න බලන්න තෙන්ට එකරුණට දාන විමසද්දී මොකද වෙන්නේ? ප්‍රශ්නේ කියන කතාවක මම කියන කතාවක යෙදෙන්න ඉඩක් නැහැ. එනම් ඔන්න ජීවිත භාවිතාවේදී අපි නිරන්තරයෙන්ම හොල් කරන්න ඕන අපේ අත්දැකීම් ඔස්සේ විමසන්න. දැන් එතකොට දැන් ඔන්නම විමසගෙන යනකොට දැන් අපහුම අපි කතා කරමු දැනත් එක ගන්න. දැන් ඔන්න අපි අත්දැකීම් ජීවිත භාවිතාවේදී අපිට අත්දැකීම් යදෙනවනේ. එතකොට අපි හිතනවා අපිට උපදේශක් නැහැ. අපිට උත්තරයක් නැහැ. පේනවා පේනවා කියනකොට උත්තරයක් නැහැ. අසරණයි නේද? අන්න එතකොට එවැනි කෙනෙකුට අවශ්‍යයි බාහිර උපකාරය. ඔබ අහලා තියෙනවා නේද? ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා ස්වාමීනි මේ ශාසනයේ හරි අඩක්ම කල්‍යාණ මිත්‍රයවටයි කියලා. කියනවනේ බුදුරජාණන් වහන්සේ වෙලාවේදී කියනවා සම්පූර්ණයෙන්ම කල්‍යාණ මිත්‍රයවටයි. එහෙනම් අන්න දැන් කවුරු හරි කෙනෙක් උත්සාහ කරනවා මේක මම කොහොමද අවබෝධ කරගන්නේ? මේ ක්‍රමේ මම කොහොමද අවබෝධ කරගන්නේ මේ ප්‍රතිපදාව? ඒ ප්‍රකාශය තුළ ගැටලුවක් තියෙනවා නේද? තනියම අවබෝධ කරගන්නවා කියන්නේ. එතකොට ඒක අර ප්‍රකාශය වරදින්නෝනේ කියන්නේ. මොකද්ද? සියලු සියල්ලම තියෙන්නේ නේ. එහෙනම් බලන්න ඔන්න උදේ තමයි බුදුරජාණන් වහන්සේට කියන්නේ බුදුරජාණන් වහන්සේ කියන්නේ මග්ගඥය. මග කියන දේ කියනවා. මග දන්න කියනවා. බුදුරජාණන් වහන්සේ. එහෙනම් අන්න ඔන්න ඔය කියන ස්වභාවය ඇති කරගෙන එහෙනම් අපි ඉන්න තැනගෙන අපි මූලික අදහසක් තියෙනවා නේ. මේ මට පැහැදිලිව පේනවා. ඇත්ත ඒකනේ. මට බුදු පිළිමය පේනවා. ඇත්ත ඒකනේ. මම බර කනවා. ඇත්ත ඒකනේ. ඒක බලන්න මේ ජීවිත භාවිතාවේදී අපි සිහියක් පුරුදු කරනවා. නිරන්තරයෙන් පිට මේක ඒ මේ නුවණ කියන කාරණේ ඇති කරගන්න එක තමයි ප්‍රධාන කාරණය. එහෙනම් අපිට මේ පිළිබඳව මේ කාරණා ටික අහගන්න ඕන නේද? මේ ක්‍රමවේදය අපිට අහගන්නම වෙනවානේ. හිතන විදිහ අපිට අහගන්නම වෙනවා. අන්නේ විදිහට අහගත්තු කෙනාට පුළුවන් මේක භාවිත කරගන්න. ඔබ අහලා ඇති සාලා කියන සූත්‍රයක් තියෙනවා. අහලා තියෙනවනේ සාලා සූත්‍රය. නවකයාට සතිපට්ඨානෙ මොකද කරන්න කියන්නේ?
සතිපට්ඨානෙ පුරුදු කරන්න කියන්නේ.
නවකයාට
අනිස් ස්වාමීන් වහන්සේලා එයාට පුරුදු කරවන්න
කියනවා. අනේ. ඒ වැඩිහිටි ස්වාමීන් වහන්සේලා අන්නේලාට කියලා දෙන්නවා මේක මෙහෙමයි තියෙන්නේ මේ විදිහටයි භාවිත කරන්න ඕන කියලා කියලා දෙන එක නේ කියලා දෙන එක නේ. يعني අපිට මොනවා හරි කටයුත්තක් කරන්න නම් ඒක කරන්නේ කොහොමද කියලා අහගන්න ඕනේ. ඊට පස්සේ කියනවා සේ කියලාට හික්මෙන කෙනාට භාවිත කරන්න කියනවා. එනික සතිපට්ඨානෙ හුරු කරන්න කියන්නේ හික්මෙන කෙනාට. රහතන් වහන්සේට ධිට්ඨ ධම්ම සුඛ විහරණයට. එහෙනම් ඔන්න මේ ක්‍රමවේදය මේ හිතන විදිහට අපි හුරු කරනවා. කරන්න ගන්න මොකද වෙන්නේ? අපේ ජීවිත අධ්‍යක්ෂ මුස්සේ මේ සංස්කාර නුවණ කියන එක අපි ඇති වෙන්න ඕනනේ. ඒක අපි දාගත්තු. මේවා කියන්නේ සංස්කාරය.
නවකයට කියලා දෙනවා කියන සත්‍යපත් නම් කියලා දෙනවා කියන සාධිතිය ඕකේ හිතන විදිය කියලා දෙනවා.
ඕ ඒකෙන්ද සතිපට්ඨාන සූත්‍රයේ තියෙන කාරණාවක් ඉති තියෙන්නේ.
ඔව්.
අන්න ඒකිට එයාට සමාද. ඒකදී වචන කියන්නේ සමාදාපේ ධම්මා. පටිච්චාපේ ධම්මා. නිමිසේ ධම්මා කියන වචන තුනක් තියෙනවා. සාරා සූත්‍රයේ. සමාදාන් කරවන්න ඕන. පිළිතවන්න ඕන. වාසය කරවන්න ඕන. එම් ඒ මෙන්න මේ විදිහට මේ කටයුත්ත කරන්න කියලා දෙනවා සමාදන් කරන්නේ දැන් සතිපට්ඨාන සූත්‍රයේ තියෙන කායanusasana vedananusasana cittanusasana dhammanusasana කායanusasana වෙයි ආනාපානusasana ඊට පස්සේ ඔය විදිහට තියෙනවනේ ඒ කාරණා ටික ඒ දෙක පොඩ්ඩක් ඒ මෙන්න මේ විදිහටයි තියෙන්නේ මේ මේකින් කියන්නේ මෙන්න මේ කාරණය. ඊට පස්සේ වේදනානුපස්සනාවේ මෙන්න මේ විදියට තියෙනවා. චිත්තානුපස්සනාවේ මේ විදියට.
සමාධන කරනේද?
මෙන්න මේ විදියට නඩු ගන්නවා. ඊළඟට පිටිකරනවා. අනේ ඒක තවදුරට අන්න දැන් සාපේක්ෂා කරන එක. ඒක පිටිකරනවා. දැන් ඒක කියලා දුන්නට විතරක් මදිනේ. යාළුවෝ ගන්නවට විතරක් මදිනේ. අන්න යා නුවණේ තියෙන විදියට එයාට මේ ගැටලු තියෙනවා නම් අහනවනේ. තවදුරටත් ඒක කියලා දෙනවා. පිළිතරන. ඔක ඔයා වේදරාගෙන ඉන්නේ විදිය වැරදි. ඔක කොහොමද මෙන්න මෙහිමයි තියෙන්නේ. අර සමස්තය පිළිබඳ විග්‍රහ කරලා දෙනවා. සමාධි පිටක්ව පටිච්චසමුප්පාද නිවේසේ නවාසේ කරනවා. ඕකෙදී අර රාහුල ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ කියනවානේ ඕපෙලෙක් පිරිසිදු පිරිසිදුවයන් කියන අන්න මේ පිළිදව සමාදන් කරනවද පිළිදවද සමාදන් කියතත් පතිත්තරේ නිවාසය කරනවා අනු උපදෙස් දෙන මෙහෙම කරා ඊට පස්සේ ගුරුවරයා සාරිපුත්‍ර වහන්සේ කියනවා අනන්ත වංශය අන්නේකට අන්න ගුරුවරයාගේ කාර්යය බලන්නේ අන්න ඒවට යොමු කරනවා අන්න මේ විදියට සමාදන් කරනවා පිළිගන්නවා වාසය කරන එක තමයි නවකයාට එතනදී නවකයා කියලා කියන්නේ සමාන වේලාවට ප්‍රතිපදාවට දැන් ආපු කෙනෙක් වෙන්න පුළුවන් සමාන පරිදිලා වාසියක් ගත වෙන්න පුළුවන් ධර්ම විදියට අන්නේයන් සමාදන් කරවල වාසය කරනවා පිළිදවනවා අන්න එනේකලා ඒ පිළිබඳ වැටහීමක් තියෙන කෙනාට කියනවා හික්මෙන දිනානේ හික්මෙන දිනාගේ ස්වභාවය මොකද අහගෙන යන එයා මුදලට මුල නෑ අපි මොහරි කාරණයක් ගත්තට පස්සේ මුල පිරිසිදු මැද පිරිසිදු අග පිරිසිදු අර්ථ සහිත ව්‍යඤ්ජන සහිත අවබෝධයෙන් පත්වන ධර්මයක් බුදුරජාණන් දේශනා කරන්නේ. අන්නේ ඉගෙන ගන්නකොට මොනවද සූත්‍රයේ ඉගෙන ගන්න ඕන කාරණා? දැන් බුදුරජාණන් වහන්සේ ගොඩාක් සූත්‍ර දේශනා දේශනා කරලා තියෙනවානේ. දීඝනිකාය, මජ්ක්‍ධිමනිකාය, සංයුත්තිකාය, අනුත්තරනිකාය, බුද්ධනිකාය වගේ ගොඩක් තියෙනවානේ. දීර්ඝ දේශනා මධ්‍යම ප්‍රමාණික දේශනා ඊට පස්සේ කොටස් කොටස් වශයෙන් සංයුක්ත දේශනා ඊට පස්සේ එකින් දෙකව දක්වා අංක පිළිවෙල ඒකක නිපාත දුක නිපාත වශයෙන් එහෙම වෙන්නලා තියෙනවා ඊට පස්සේ උද්දක නිපාත එක එක පොත්යෙන් වෙනවද කරලා තියෙනවා එහෙම වෙන්නේ තියෙන්නේ එතකොට අපි ඒක ඉගෙන ගන්නකොට අර දැන් භාග්‍යවතුන් වහන්සේ විවිධ පරියායන් වලින් දේශනා කරලා තියෙනවානේ ධර්මයේ. එතකොට බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේලා ළඟට කරපු සාකච්ඡා දේශනා නවක අයට ගිහි අයට ඊට පස්සේ රහතන් වහන්සේලා අතර කරපු වේදල්ල වගේ සාකච්ඡා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ගිහි අයට කරපු සාකච්ඡා ගිහි අයගේ සෝතාපන්න සකදාගාමි අනාගාමි ඒ අයත් එක්ක කරපු සාකච්ඡා එහෙම ගොඩක් තියෙනවා නේද එතකොට සූත්‍රය කියනවා ඒක නිදානයි. කවුද මේක කියුවේ? මේ දේශනාව දේශනා කරන්නේ කවුද? කාටද මේක දේශනා කරන්නේ? කොතනද මේක දේශනා කරන්නේ? මොන් ඒ ඕනම සූත්‍රයක තියෙන මේ මිනිස්සුන් කියලා එහෙම තියෙනවනේ. මා විසින් මෙසේ අසුනද කියලා දේශනා ඔක්කොම තියෙනවනේ. අන්න ඒ ටික අපි හරියට කරගන්න ඕනේ. නිදානයි. ඊට පස්සේ මේක මොන පරියායයක දේශනා කරලා තියෙන්නේ? දැන් සමහර දේශනා තියෙන බුදුරජාණන් වහන්සේම බුදුරජාණන් වහන්සේම භික්ෂුන් නාමන්ත්‍රණය කරලා කරපු දේශනා තියෙනවා. පරියාය. ඊට පස්සේ භික්ෂුන් වහන්සේලා ප්‍රශ්න කරපුවට කරපු දේශනා තියෙනවා. ඊට පස්සේ එතර වෙන්නේ කොහොමද දේශනා කරන්නේ කියන්නේ කොහොමද? අනේ මේ විදිහටදී මොන පරිහාරයෙන්ද මේ දේශනාව කරලා තියෙන්නේ? ඊළඟ සූත්‍රය බලනකොට ඒවත් මේ ඉස්මතු වෙනවා. මොන පරිහාරයෙන්ද මේ දේශනා කරලා තියෙන්නේ? ඊට පස්සේ පද වෙනජන මොන විදිහේ මේකේ මේ පැහැදිලි කරපු විදිහ පද වෙනජන කියන බලන්න. නිදානේ පරිහාරයේ පද වෙනජන කියන බලලා අන්න එතකොට තමයි අර සූත්‍රයේ තියෙන ස්වභාවය මතුවේ. දැන් මේ විදිහට අපි අර මූලිකම දේ ඉගෙන ගන්නකොට ඔන්න ඔය කියන කාරණා ටික හරි බලන දෙනවා අන්න අර කියන උගන්වනවා කියන කාරණේ. එතකොට ඒ දැන් අර දැන් බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන ඔය කියන හිතට ගතියකටනේ. ඒතර අන්නේ ස්වභාවය නැත්තම් මේක මොකද වෙන්නේ? අපි අපේ අපි දන්න ස්වභාවයකට ගලපු ගන්නවා. දැන් මේකත් එක්ක අපි උත්සාහ කරනකොට මේ ජීවිත භාවිතාවේදී අර ඒ විදිහට ඒ ධර්මතාවය ඉගෙනගන්නවා. මේ ඉගෙනගෙන අපි ඒ සූත්‍ර දේශනා එහෙම හදාගන්නවා. ඒතකොට ඒකේ තියෙන්නේ සූත්‍ර දේශනාවක තියෙන ස්වභාවය මොකක්ද? ඒක ශ්‍රේෂ්ඨයි. වටිනවා. එහෙනම් මොකද කරන්නේ? අපි ඒක අහලා දරා ගන්නවා නේ. මොන කොහොමද ඒක දරා ගන්නන්නේ?
අපි කට
පාඩම් කරා. හරි. හොඳට අහන්න ඕන. දැන් මේකෙදි ගොඩාක් වෙලාවට අපිට දැන් මේ ප්‍රතිපදාවක් තුළ හිටින කොට ස්වභාවයක් තමයි අපි සූත්‍රයේ කොහෙන් හරි එක තැනකින් තමයි ගන්නෙ. මෙන්න මෙහෙමයි. නමුත් ඒකේ අර තියෙන කාරණා ටික නිදානේ පරිහාරය පදවෙන්ජන ටික නැතුව අපි දැක්කොත් ඉතින් ඒක ලොවක් වෙනවනේ. ඒක ඒ කාටද ඒක දේශනා කරලා තියෙන්නේ කියලා කොයි විදිහට දේශනා කරන්නේ කියලා නේද? අන්න එහෙනම් අපි කාරණා ඉගෙන ගන්නකොට හොඳට අහන්න ඕනවා. අහපු දේ තරහ ධර්මයක් අපි ඉගෙන ගන්නකොට අහපු දේ තරහ ඊට පස්සේ ඒ කාරණේ වචනේ පුරුදු කොහොමද කරන්නේ? ඊට පස්සේ ඒක අපි මනස අපි අහපු දෙයම අපි හිතනවා. ඒක තමයි අපි දැක්ම බවට පත් වෙන්නේ. එතකොට එහෙනම් අන්න ඒකම අපි ගලපන්නේ නේද මොනවද? එතකොට අපි සූත්‍රයේ තියෙන කාරණා නේද? ඊට අදාළව අපි ඉගෙන ගන්නවා. අපි අහල අපිට දෙන එක වටිනවනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා දෙන කාරණා ගොඩාක් වටිනවා. ශ්‍රේෂ්ඨයි. අන්න එන අපි හොඳට ඉගෙන ගන්නවා. ඉගෙනගෙන ඒක ධාරණය කරගෙන ඒ අහපු දේ තමයි අපි හිතන්නේ. දැන් අපි මොනවා හරි කාරණයක් අහද්දී අපි දන්න දේ එකට ගැලපෙන්න උත්සාහ කරන්නේ. නිවැරදි අර්ථයෙන් නෑ නේද? දැන් මොනවාරි ධර්ම කාරණයක් විග්‍රහ කරනකොට මේක මෙහෙමනේ නේද? දැන් කියන්නේ අසාහිත්‍යයි. අසාහිත්‍යය කියනකොට අපිට තියෙන අදහස මොකද්ද? ඇස කියනකොට ඇසක් කියනකොට අපිට මේ තියෙන හැටි මොනවද එන්නේ? තියෙන. ඒකෝ අපි දන්නවා නේද? නේ? එහෙනම් අන්න එතනදී අන්න ඉගෙන ගන්නවා කියන්නේ හොඳට මේ කාරණේ ගැන බුදුරජාණන් වහන්සේ මොකද්ද කියලා තියෙන්නේ. ඒක තමයි දරාගන්නේ. ඒක තමයි වචනෙන් පුරුදු කරන්නේ. ඒකයි අර ආගතින්දී හිතන්නේ. දැනෙලා තියෙන මොකද්ද? බාහිර ධර්මයක් ඇහෙනකොට මොකද්ද අපි හිතන්නේ? මම දන්න දෙයක් තමයි ඒකට එකතු වෙන්නේ. අන්නේ නම් අහනවා, දරාගන්නවා, වචින් පුරුදු කරනවා. ඒ ආගති දෙය තමයි හිතන්නේ. අනේ එනුව වැඩිවීමක් ලැබෙනවානේ. එහෙනම් ඔන්න ජීවිත භාවිතාවේදී අන්නේ කියන අහගන්නේක අනේ අහගතිපු කෙනාට කියනවා මොකක් කියලාද? අහගතිපු කෙනාට සුතව අරිසාව අහගත්තේ නැත්නම් අසුතව පුදජානමි. එහෙනම් බලන්න අපි හරියට මොනේ අහගන්න ඕන නේද? ඔබට හරි ලස්සන දැනුම් තමයි සාදාසුත්‍රය. එතකොට ඒකෙදී සමාදන් කරවලා පිළිතරවලා වාසය කරවනවා. අන්න ඒක අපිට ඇතිවමක් තමයි භාවිතාවකට යන්න පුළුවන්. එතකොට එහෙනම් අන්න බුදුරජාණන් වහන්සේ මොකද්ද කියන්නේ? නම් මේ ටික අපිට මේ ගුරුතුමාගේ අභිනන්දනයෙන් මේ යොමු කරන අවශ්‍ය කරන ක්‍රම කියනවා. ඔබට හිතන්න අවශ්‍ය කරන ක්‍රම කියනද? තවදුරටත් උපකාර පිණිස තමයි විස්තර කතා කරන්නේ. එහෙනම් බලන්න නිරන්තරයෙන් මොකද්ද මේකේ මේ ධර්ම ස්වභාවයෙන් එහෙනම් අපිට මේකත් එක්කම යොමු වෙලා මේ ප්‍රතිපදාව තුළ ඉක්මෙන්න ඕන. එහෙනම් කරගෙන යනකොට අන්න මේක මේ ක්‍රම ටික අපිට මේ සංස්කාර නුවණ අන්න එතෙන්ටයි මෙන්න මේ කියන කාරණාවට ගොචර වෙන්නේ. අපි නිරන්තරයෙන් එහෙනම් මේ දේශනා ගැඹුරු දේශනා ටික අපි අහනවා. ඊළඟ ජීවිත භාවිතාවේදී අපි නිරන්තරයෙන්ම ගුරු කරන්නට ඕන දැන් අපි ජීවත් වෙනකොට අපේ ස්වභාවය තමයි මේ ප්‍රායෝගිකව භාවිතා කරගන්න ඕන කාරණා. තමන් තහවුරු නොවන ජීවිත භාවිතාවක එදිරි උත්සාහ කරනවා. දැන් අපේ ස්වභාවය තමයි අපේ හිතට හිතෙන දේවල් තමයි අපි කරන්න උත්සාහ කරන්නේ. හිතට වශයෙන් ගලා ඉන්නේ ජීවිත භාවිතාවේදී. එතකොට අපි උත්සාහ කරන්න පුළුවන් යම් අවස්ථාවකදීම තමන් තහවුරු නොවන ජීවිත භාවිතාවක උරුම කරගන්න. එතකොට අපි ජීවත් වෙනකොට හැමදෙසෙම දැන් මට ඕන දේවල් කරන්න ඕන. ඒ ස්වභාවයෙන් හිතකොට දැන් මේ කාලේදී අර සත්පුරුෂ පිරිසක් එකනේ සත්පුරුෂ පිරිසක් එක්ක සත්පුරුෂ අයත් එක්ක ජීවත් වෙනකොට අපහසු නැහැ. අපහසුයි. ඒ සත්පුරුෂ පිරිසක් එක්ක ජීවත් වෙනකොට මේක පහසුයි. එහෙම නැති සමාජයක මේක භාවිත කරන්න අමාරුයි. ඒ නිසා මේ කියන කාරණා පිළිබඳව පරිස්සමෙන් කටයුතු කරන්න ඕනේ. එතකොට තමයි සාමූහික ජීවිත භාවිතාවක් පුරු කරනකොට ඒක අර මගේ පැත්තටම වදින්නේ. දැන් හැමතිස්සෙම දැන් අපිට දැන් ඔය පරිණීවිත සූත්‍රයේම අවසාන කරේ තියෙන්නේ ශ්‍රේෂ්ඨ අයගේ අවවාද ශාසනය මට ලැබෙන්නට ඕන. සුත්තන් සමාචරයේ කිංචීන විඤ්ඤෝපරේ පොදේ මේ ශ්‍රේෂ්ඨයෙන් වාදී ලබ නොවන විදිහ ජීවිත භාවිතාවක් මගේ තියෙනවා. ඒතකොට ඒකින් කියන්නේ ශ්‍රේෂ්ඨයෙගේ අවබෝධය ලැබෙන්න කියලා නේද? එහෙනම් අනේ ඒ වගේ ජීවිත භාවිතාවක් කුරු කරගන්නකොට තමන් තහවුරු නොවන වැඩ පිළිවෙල තමයි ජීවත් වෙන්නේ. ඒතකොට අනිමු ජීවත් වෙනකොට මොකද වෙන්නේ? ටික 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 අපිට බාහිර කාරණා තීමේ හැකියාව වර්ධනය වෙන්න හේතුවක් වෙනවා නේ? තමන් තහවුරු නොවන ජීවිත භාවිතාවක්. ඔව්. ඉගෙන ගන්න හැම තිස්සෙම අපිට ස්වභාවයේ තියෙන යන මඩේ තියෙනවා මේ උදාහරණය. මම කැමති මේ පැණිරස වලට. මම ගොඩක් කැමති. ඉතින් ඒක පොය කියනවා. ඒක මම මට ඕන දෙයක් නෙවෙයි කරන්නේ. අන්න එයා ඒකත් එක්ක යන ගතිය එයා හිතට ඒක අඩු කර ගන්නවා. ඊට පස්සේ ඔන්න මොනවා හරි උදාහරණයක් අපි කියමු ඔන්න ගෙදරට අපි කියමු වාහනයක් ගන්න ආදරේ ලෝකේ වටේම සංසිඳෙන මේ හේතු වෙනවා මේ වාහනයක් ගන්නවා නෝන කැමති සුදු පාට වාහනයකට මාත්‍ය කැමති රතු පාට වාහනයකට දැන් මොකද අර තමන් තහවුරු නොවන ජීවිත භාවිතාවක් හොර
කරනවනම්
දැන් තමන් කැමති මොකද සුදු පාට වාරයක් ගන්න. මහත්ය කැමති රතු පාටයක් ගන්න. දැන් මට උඩට මොනේ වෙන්න ඕන? දැන් අන්නේ අදියක් පස්ස ගන්නවා. දැන් මහත්ය කියන මොකද්ද? රතු පාට. අහන්නේ රතු පාටයක් ගන්නවා. එතකොට මට උඩට මොනේ වෙලා තියෙන්නේ? දැන් මේක මොකද්ද? අර කිව්වේ තව එකක් දැන් තමයි වෙන්නේ නේ. ඒක උඩ අපේ ජීවිත භාවිතාවේදී යන්නේ අපි වෙලා ගන්නවා. ඒක උඩ හරිය අර ප්‍රායෝගිකව අපේ ජීවිත වලට හැමතිස්සේ උත්සාහ කරන තුමින් මේ ස්වභාවය. අපි පිළිසෙත් කරන විදිහ බලනවා. අපි මොනවා හරි කටයුත්තක් කරන්න යද්දී බලන්නේ. කොච්චර ඒකට වාදිනිය වාදේ කියලා කොච්චර ගැටුම් ඇදිනවද
නේ?
ඒ යන අපේ අනුමත කොටු කරගන්න ස්වභාවයෙන් තමයි ඒ ස්වභාවය. ඒක අපේ ජීවිත භාවිතයන් පුර කරන්න ඕනේ වගේ දේවල්. ඒතර ලෝකේ වන්ට මේ ලොකු සංසිඳීමක් වෙනවා නේ. ඒතර මේ ප්‍රතිපදාවට එහෙම ජීවිතයක් ඒ වගේ ගත කරන ජීවිතයක් මේ ප්‍රතිපදාවට සමීප වෙන්න පහසුයි. එහෙනම් සමහර වෙලාවට ඔය සාමාන්‍ය මේ කතා සාමාන්‍ය විවාහයේ කියනවානේ මේ මොනවද මෙහෙම සිල් ගන්නවා මෙහෙම කටයුතු කරනවා නමුත් පිරිසක ගනුදෙනු කරද්දී ගොඩාක් ප්‍රශ්න තියෙනවා කියන තරහ යනවා එක දෙක කරනවා ඉස්සියාකම් කරනවා එහෙම තියෙනවා මේ ඉතින් බලන්නකෝ ඒ වගේ ජීවිත භාවිතාවක් පුරු කරනවා ආරෝග්‍ය අවස්ථාව නිකක් නෑ. දුක නිතරම උත්සාහ කරනවා දැන් එහෙම ජීවිත භාවිතාව පහසු නෑ. දැන් මේ ප්‍රතිපදාව දැන් බුදුරජාණන් වහන්සේ කියනවනේ මේ ධර්මය ධර්මයේ ස්වභාවය ගැඹුරුයි. දකින්න අමාරුයි. දකින්න අමාරුයි. දකින්න අමාරු ස්වභාවයක් නේ. ඊට පස්සේ අවබෝධ කරගන්න අමාරුයි. ඊට පස්සේ තර්කයට ගෝචර නොවන කාරණයක්. තර්කී හැසිරීම නැති ස්වභාවයක් ධර්මයේ කියන්නේ. නේ? ධර්මයේ කියන්නේ එතකොට අහර දරාගෙන එනෝ හැසිරීමක් මේ තියෙන්නේ. එතකොට ධර්ම ස්වභාවය නම් ඒක තර්ක කරන්න දෙයක් නැහැ නේ. يعني ඒ ස්වභාවය අපිට ඉස්මතු වුණොත් එහෙම ඒ ධර්ම ස්වභාවය බුදුරජාණන් වහන්සේ කියපු කාරණේ ඉස්මතු වුණොත් එහෙම ඒක තර්ක කරලා හැසිරෙන කාරණේ නෙමෙයි. ඊළඟට ධර්මයේ හැසිරෙන කෙනෙකුට මොකද වෙනවා? ඇතුළත සංසිඳීම ඉන්නවනේ, ශාන්ත බවක් ඉන්නවනේ, විදර්ශනීය කතා කරන්න කතා කරන්න, ඒ වගේ ඇසුරක් එක්ක කටයුතු කරද්දී මේක භාවිත කරනකොට මොකද වෙන්නේ? ඇතුළත හරියම නිමු ගතිය, ගැටෙන ස්වභාවය, ශාන්ත ස්වභාවයක් ඉන්නවනේ. සංස්කාර ස්වභාවයේ අනිසිනේකට අත්දකින්නවා නම් එයා මොකටද ගැටෙන්නේ? එහෙම වෙන්නේ නැහැ නේද? ඊළඟට ධර්මයේ ගැඹුරු ධර්මයක් අහන්නවා නම් මොකද වෙන්නේ? සතුටක් ඇති වෙනවා. ඇතුළත අර දැන් ඔක ඉපැතරි යන්නේ මොනවායි අර එහෙම ප්‍රතිපදාවක් ඔස්සේ එහෙම කතා කරනකොට මොකද වෙන්නේ? අර ඉතින් සතුටේ කිනා කියලා හොදන්නේ එහෙමද වෙන්නේ? නිදිමත නේ අරසනම ඇයි වෙන්නේ? ඒ කියන කාරණේ ගෝචරයෙන් නැතිවෙන්න මොකද වෙන්නේ? එහෙනම් මේ ස්වභාවය මොකද වෙන්නේ? ශාන්ත ප්‍රණීත ස්වභාවයක් කියනවා. ඊළඟට නුවණැත්තන් ගෝචර වෙනවා. මොකද අදුමේ ස්වභාවය කියනවා සිකියන්නේ. එහෙනම් ඉතින් මේ ස්වභාවය අත්දකින්න නම් අපේ ජීවිත භාවිතාවේදී අපිට ගෝචර වෙන අද්දැකීම ඒක මොනවාද කියනක් උනා. ඒ ඔස්සේ අපි නිරන්තරයෙන්ම සිහියක් උපදවාගෙන අපි සිහියක් උපදවනවා. ඊට පස්සේ මොන ඇදෙන විදියට බුදුරජාණන් වහන්සේ කිව්වේ මොකද්ද? මොන විදියටද මේක පැහැදිලි කළේ? අන්නේ කාරණා පිළිබඳව අපි ඉගෙන ගන්න. නුවණ ඇදෙන විදියට අපි ජීවිත භාවිතාවේ උපදවන සෑම අනේ ඉදී ජීවිත භාවිතාව අපි කටයුතු කරනකොට ජීවිතයේ සැනසෙල්ලක් තියෙනවා. කරදර බාධක දුක් පීඩා වලට පත් වෙන්නේ නෑ. ඒකේ සැනසෙල්ලක් වෙන්නේ ඒක එහෙම ජීවිත භාවිතාවේ උනොයි කියන ස්වභාවය. දැන් අපි අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන වචන දෙකකින් ගන්න එකට වඩා එහෙම දැම්මට පස්සේ නවතිනවනේ හිතට තියෙන්නේ. අනිත්‍යයි. හැබැයි අනිත්‍ය කියන ස්වභාවය දැන් අපි විචක්ෂණය කරලා කතා කරන්නේ අන්නේ මතු කරගන්න. ඊට දැක්මක් ඇති කරගන්න. අන්නේ ස්වභාවය මතු වෙනවානේ. එහෙම මතු වෙන්න මොකද වෙන්නේ? තව තවත් මේක හදාගන්න ධර්මයේ ඔස්සේම හිතන්න විමසන්න අපිට පුරුදු වෙනවා නේද? තුරේම ජීවිත භාවිතාවක් අපි ඇති කරගන්නට එහෙම ජීවත් වෙනකොට ඒක සනසිල්ලක් සතුට දුක් පීඩා අනුභව දේවල් එක්ක ඇති කරගන්න. ඒක නිසා අපි ජීවිත භාවිතාවේදී අපි ඉන්න තැන දැන් ධර්මී ඉගෙන ගන්නකොට අපි මේ විදිහට ගැඹුරින් ඉගෙන ගන්නවා. දැන් මොනවද තියෙන්නේ? අනිත්‍ය සංස්කාර, මේ පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඊට අදාළව කතා කරලා යමු. මේ සූත්‍ර දේශනාව අදාළව මේ පිළිබඳ වැටහීම ඇති කර ගන්නවා. විචක්ෂණය අපි ඉන්න තැනත් එක්ක අපි හුරු කරගන්නවා. ඒකට ඉතින් අර හිතේ ලොකු අකමැත්තක් තියෙනවා. අපිට සිහිය පුරුදු කරගන්න, ජීවිත භාවිතාවේදීම මේ ප්‍රතිපදාව වඩන්න. දැන් බලන්නකෝ වැඩිපුරම ජීවිත භාවිතාවේදී අපිට මේ සිහියක් එක්කද කටයුතු කරන්න අවස්ථාව තියෙන්නේ. ඉතින් ඒක පුරුදු කරගෙන දෛනිකව මේක දිගට කරගෙන යනවා නම් ඒක ටික වර්ධනය වෙනවානේ. ඒ ස්වභාවයෙන් පදරේ එහෙනම් අපි ගුරුතුමා මොනිනකොට ඒ වගේ අවස්ථාවක් ලැබුණොත් ඒකට මේ සුසු පරිසරයේ මොකද කියලා කටයුතු කරනවා. එහෙම නැති වෙලාවට අපි පිටට එන දේවල් දේවල් එක්කම නේද වටිනු කරන්නේ. එනවාන්න ජීවිත භාවිතාවේදී අපි නිරන්තරයෙන් උත්සාහ කරනවන ප්‍රතිපදාවට ඉක්මෙන්න. මොකද කියන්නේ ගුරුතුම ආදර්ශය. දැන් ඊයම උදේ කතා කරනකොට සර් සාකච්ඡාවක්. ඊට පස්සේ ඊට කලින් ඊම හදාගෙන තියෙන්නේ සර්. අපේ ජීවිතේත් අපි උත්සාහ කරනවා. එතන මේ ප්‍රතිපදාවට අදාළව මොනවයි කටයුතු කරන විදිහ වෙන අපි කටයුතු කරනවා. එතකොට යන අපේ ලෝකීක යඩගල යනදී අඩු වෙනවනේ. එහෙනම් අපි මේ ප්‍රතිපදාවට අදාළව